ගරු මනුෂ්‍ය නානායකාර මන්ත්‍රීතුමා මිනිත්තු 8ක කාලයක් තියෙනවා.
බොහොමත්ම ස්තුතියි ගරු මන්ත්‍රීතුමියනි. අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීතුමා ආගමික වාක්‍යයක් කියන ගමන් ප්‍රයායකක් කියන ගමන් බොහොමත්ම සාන්තුවරයෙක් වගේ කතා කරලා අවසානයේදී ආයි ජාතිවාදයට ගෙනෑවා ගෝල් ෆේස් එකේ අන්තවාදීන් කතාවක් කියලා. මේ ගෝල් ෆේස් අරගල බිමේ අන්තවාදය නෑ. මේ රටේ වපුරපු ජාතිවාදය අන්තවාදය විනාශ කරන්න ගෝල් ෆේස් එකේ තරුණයෝ ඒකරාශී වෙලා ඉන්නේ.
අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීතුමා.
දරු සභාපතිවරයා මම කිව්ව කාරණාව ඔබතුමා අහගෙන හිටියේ නෑ. මම කියන්නේ මෙතන ඇත්තටම මේ ගෝල් ෆේස් අරගල භූමිය තුල
මන්ත්‍රීතුමාගේ කාලය
පිළිබඳව ඉවර කරනවා. ගෝල් ෆේස් අරගල භූමිය තුල ඇත්ත කාරණා වෙනුවෙන් පෙනී සිටින තරුණ පිරිසක් ඉන්නවා මනුෂ්‍ය. හැබැයි මනුෂ්‍ය මන්ත්‍රීතුමා මෙතන ඉන්නවා මේ අලු යට ගිනි පුපුරු වගේ අන්තවාදයේ
ඕක තමයි කිව්වේ. ඕක තමයි අලු යට ගිනි පුපුරු වගේ තියෙනවා කියලා. ඔය ඔබතුමාගේ අද කටින් කියවිච්ච එක මීට කලින් එක එක වොයිස් කට් ගණින්නාන්සල එළියට අවිලා කිව්වා. වොයිස් කට් ගණින්නාන්සල අවිලා කිව්වා එතන නෝම්බි අරින්න එන්නේ කන්න බොන්න නැති අය කියලා කිව්වා. මුස්ලිම් අය පුළුවන් නම් කන්න බොන්න තියෙන තැනකින් කාපන් ඔතනට ගිහිලා නොමිල දෙන එක කන්න ගිහිල්ලා නෝම්බි අරින්න එපා කියලා කිව්වා. අපි බොහොම ආදරෙයි එතන ඇවිල්ලා මුස්ලිම් මිනිස්සු නෝම්බි අරිනකොට එතන අද පාස්කුවේ සැමරුම දවසේ අද දවසේදී හාමුදුරුවන්ට පූජකවරියන් ඇවිල්ලා පූජකතුමන් ලැබිලා දාන බෙදනවා දකින්නකොට අපි හරි ආසයි. ඒක තමයි මේ රටේ දරුවන්ගේ බලාපොරොත්තුව. මේ රටේ ජාති ආගම් කුල බල ભેද විදියට 1956 ඉඳලම මේ රට බෙදලා මේ රට ජාතිවාදයෙන් බලයට එන්න හැම වෙලාවෙම උත්සාහ කරපු එක. ඒක තමයි අද තරුණයෝ කියන්නේ මේ බෙදීම එපා අපි එකට එකතු වෙලා ජාතියක් විදියට එකට එකතු වෙමු කියලා. හැමදාම මේ රට බෙදුවේ ඇයි? දේශපාලන අවශ්‍යතාවය වෙනුවෙන්, දේශපාලනයේ බලය ලබා ගැනීම වෙනුවෙන් සිංහල රාජ්‍ය භාෂාව කරේ සිංහල පමණයි කිව්වේ මේ සේරම කරේ තම තමන්ගේ බඩ වඩා ගැනීමට පුද්ගලිකව දේශපාලන වාසි ලබා ගන්න. 2015 මැතිවරණයට ටික දවසකට ඉස්සෙල්ලා දිගන නගරේ සිද්ධිය ඇති කරේ ඥානසාර හාමුදුරුව ඇතුළු කණ්ඩායමක් මැදිහත් වෙලා ඡන්දෙ ලබා ගන්න. ඊට කලින් ඉඳලා වඳකොත්තු වඳ ප්‍රෙෂියර් කියලා කතාව අරගෙන ආවේ මේ ජාතිවාදී අවුස්සන්න ඡන්ද කුට්ටිය ගන්න. 2019 අවසාන භාගයේ වෙනකොට 2019 මුල් භාගයේ වෙනකොට ජනාධිපතිවරණයක් ඉස්සරහට එනවා කියලා දැනෙනකොට මේ රටේ සංගණන කරන්න පටන් ගත්තා. අපිත් සංගණනයක් කරා. ඒ සංගණනේ ප්‍රතිඵල වලින් ආවා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ අම ආවොත් කොතනද තියෙන්නේ? සජිත් ප්‍රේමදාස මහත්තයා දැම්මොත් කොතනටද එන්නේ? රනිල් වික්‍රමසිංහ මහත්තයා දැම්මොත් කොතනටද එන්නේ කියලා. ඒ අනුව තමයි අපි තීරණය කරේ සජිත් ප්‍රේමදාස මහත්තයා දාන්න ඕනි කියලා. ගෝඨාභය රාජපක්ෂයා ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ හිටියේ. බොම පල්ලෙහැන් හිටියේ. ඒ සමීක්ෂණ වාර්තාව අනුව තේරුම් ගත්තා මේ රටේ සමස්ත සිංහල බෞද්ධ ඡන්දවලින් 70%ක් ලබා ගත්තොත් විතරයි මේ ජනාධිපතිවරයා බවට ගෝඨාභය රාජපක්ෂ පත් කරන්න පුළුවන් කියලා. ඒ නිසා තමයි ක්‍රමානුකූලව ගොඩනගාගෙන ආපු ක්‍රමානුකූලව අවියායුධ දීලා පුහුණු කඳ උරවල හදාගෙන ආපු යුද්ධ හමුදා බුද්ධියංශයට බඳවාගෙන හිටපු තමන්ගේම කට්ටිය අග්‍රාමාත්‍යවරයාම පඩි ගෙව්වයි කියලා ගැටමේ පන්සලේදී පිළිගත්තු සහරාන්ලව එළියට දැම්මේ අවස්ථාව බලලා. කල්පනා කරා ගහන්න ඕනි බෞද්ධ පන්සලකටද කතෝලික තැනකටද? ප්‍රශ්න තිබුණා බෞද්ධ ටික දැන් ගන්න පුළුවන් කතෝලික ඡන්ද ටිකත් ගන්න ඕන වෙනවා. මේක කෙනෙකුට කියන්න පුළුවන් වාගේ උපකල්පනයක් කියලා. හැබැයි මේක තමයි සිද්ධිය උනේ. කතෝලික පල්ලියට ගැහුවාම කතෝලික ඡන්ද ටිකත් ගන්න පුළුවන් බෞද්ධ ඡන්ද වලනොත් 70% කෙසේ වෙතත් 60%ක්වත් ගන්න පුළුවන් කියන උපකල්පනය මත තමයි මේ බෝම්බ ප්‍රහාරය සැලසුම් කරපු අය සැලසුම් කරේ. මේකට මැලේසියාවෙන් උදව් හම්බ වුණා. රට රාජ්‍යයක් විදියට නෙමෙයි මැලේසියාවේ හිටපු පුද්ගලයෙක් ඉන්දියාවේ ගිහිල්ලා හිටපු පුද්ගලයෙක් අපේ ආණ්ඩුවාවයින් පස්සේ චෝදනා තියෙන නිසා අයින් කරපු පුද්ගලයෙක්. ඒ පුද්ගලයා එහෙට ගිහිල්ලා ලංකාවට ඇවිල්ලා ලංකාවේ මේ සියල්ල සැලසුම් කරන්න උදව් කරා. ඒ කවුද? ඒ තමයි සලේ. සලේ මේක පිටිපස්සේ හිටියා. ඊට අමතරව මේ රට ඇතුලේ මේකට ඕනි කරන ක්‍රියාදාමය සිද්ධ වුණා. තොරතුරු ටික ආවා. මෙහෙම සිද්ධ වෙනවා කියලා තොරතුරු එද්දී නිලන්ත ජයවර්ධන මේ තොරතුරු ටික හංගගත්තා. තමන්ගේ ලැප්ටොප් එක රීසෙට් කරා. ෆෝන් එක නැති වුණා කිව්වා. රීසෙට් කරා. බිරිඳට දුන්නා කිව්වා. පරීක්ෂණ කණ්ඩායම් මාව සිද්ධියෙන් පස්සේ සිද්ධියෙන් පස්සේ පරීක්ෂණ කණ්ඩායම් හයක් ජාත්‍යන්තර පරීක්ෂණ කණ්ඩායම් ඇවිල්ලා මේක පිළිබඳ පරීක්ෂණය කරලා අවසානයේදී නිගමනය කළා මේ පාස්කු ප්‍රහාරයට කිසිදු අන්තර්ජාතික සම්බන්ධතාවයක් නැත කිසිදු ජාත්‍යන්තර ත්‍රස්තවාදී සම්බන්ධයක සම්බන්ධතාවයක් නැත කියලා ඔවුන් පරීක්ෂණ වලින් ඔප්පු කරලා පෙන්නුවා මොකද වුනේ 21 වෙනිදා බෝම්බේ පුපුරනවා 25 වෙනිදා ආමි මොහිදින් ගිහිල්ලා මඩකලපුවට මාතලේ සහරාන්වත් හම්බු වෙලා මෙතනින් කතා කරලා ගන්න ඕඩර් එක ISIS එකට කතා කරලා අපි තමයි කරේ කියලා වීඩියෝ එක මුලින් එවන්න කියනවා මේ සේරම හොයා ගන්නවා ආමි මොහිදින් කවුද කියලා හොයාගෙන ගිහිල්ලා අත්අඩංගුවට ගත්තාම ශානි අබේසය කරලා ගිහිල්ලා අත්අඩංගුවට ගත්තාම CID එකට ගෙනවහම මොකද්ද කරේ මේක අපේ ප්‍රොජෙක්ට් එකක් කියලා අරගෙන ගියා කාගෙද එතකොට ප්‍රොජෙක්ට් එක
මිනිත්තු දෙකක කාලයක්
මේ අපි කියන්නේ මේක අපේ හමුදාවේ වැඩක් කියලා මේක හමුදාපති දන්නේත් නැහැ මේක පැහැදිලිවම ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්වරයාට හිතැති පාර්ලිමේන්තුවේ හමුදාවේ හිටපු බුද්ධිංශ කණ්ඩායම මේකට පැහැදිලිව සම්බන්ධයි කියන එක දැන් ඔප්පු වෙමින් තියෙනවා නිලන්ත ජයවර්ධන මේ තොරතුරු වාර්තා නොකිරීම ගැන අපි එදා හැම තැනම කිව්වා හැබැයි කිව්වහම අපේ කටවල් වහන්න ආවා අද දැන් නැවත වතාවක් නිලන්ත ජයවර්ධන වැරදිකාරය කරන්න හදනවා මොකද තමන්ට ඕනි සාක්ෂිය තමන්ට ඕන කට උත්තරේ දැන් මෛත්‍රීපාල සිරිසේන මහත්තයා එහා පැත්ත කෙලවරෙන් මෙහා පැත්තට අවිල වාඩි වුණානේ ඒ නිසා දැන් වැඩේ පහත් තැනින් යයි ගලා ජලය කියලා මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ පිටට වැඩේ දාන්න දැන් සූදානම් වෙනවා ඒක බාර ගන්න බැරි නම් සූදානම් වෙන්න නිලන්ත ජයවර්ධනට හිරේ යන්න කියලා කියන්නේ දැන් කෝ දේශබන්දු දෙන්න කෝ දැන් මේ නඩුවේ පැහැදිලි වශයෙන් ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව වාර්තා කරලා තියෙනවා ඔව් මේකේ වග උත්තරකාරයෙක් කියලා අද CID එක බාර දීලා තියෙනවා හැබැයි ඉතින් අහන්න දෙයක් නැහැ තප්පන් නඩු දෙකක් තුනක් තියෙන නඩු ගණනාවකට වැරදිකාරයෙක් වෙච්ච පුද්ගලයේ නඩු පවතින පුද්ගලයේ අපමත ඉන්න පුද්ගලයෙක් පොලිස් ඇමතිවරයා විදියට පත් කරලා තියෙනව නම් මේවා ගැන ඉතින් තවත් මොන කවර කතාද දැන් මේව හංගන්න මේ උත්සාහ කරන්නේ ඇයි මේ හාමුදුරුවෝ ඇවිල්ලා එළියට බහලා මේව පිළිබඳව එළියට බහලා මේ සිංහල ජාතියට ගහන්න හදන්නේ බෞද්ධකමට ගහන්න හදන්නේ කියලා මේ මෙතනට ඇවිල්ලා කතා කරන්නේ මේ වැරද්දක් වෙච්ච නිසා මේක ආරක්ෂා කරන්න ඕනේ නිසා අපි පැහැදිලිව පිළිගන්නවා යහපාලන ආණ්ඩුව කාලේ නෙග්ලිජන්ස් කියන වැරද්ද සිද්ධ කරා නෙග්ලිජන්ස් කියන වැරද්ද මේ අයව මේ බෝම්බ ප්‍රහාරයේ සිද්ධ වීම වැළක්වා ගන්න යහපාලන ආණ්ඩුවට බැරි වුණා හැබැයි යහපාලන ආණ්ඩුවට ඒක කරන්න බැරි වෙන විදියට ජාතික ආරක්ෂක කවුන්සලය හදන්න එපා කියලා තැනවන්න එපා කියලා නිලන්ත ජයවර්ධනගෙන් එහාට තොරතුරු යන්න එපා කියලා කාගේ අවශ්‍යතාවයටද සැලසුම් වුණේ මේ සියල්ලත් පටන් ගත්තේ දින 52ත් එක්ක දින 52 බැලුව ආණ්ඩුව ගන්න මුලින් උත්සාහ කරා කුමන්ත්‍රණය කරලා ගන්න බැරි වුණාම තමයි දින 52න් පස්සේ ආරක්ෂක මණ්ඩලයට කැඳවන්නේ නැතුව රනිල් වික්‍රමසිංහ මහත්තයා කැඳෙව්වෙත් නැහැ නියෝජ්‍ය අමාත්‍ය කැඳෙව්වෙත් නැහැ පොලිස්පති කැඳවලත් නැහැ එහෙම කරන්න නැතුව ඒ කැඳවීම නොකර ඒ සිද්ධිය කරේ සැලසුම් සහගතව ඒ වෙලාවේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයාත් හිතුවා ඔව් මහින්ද රාජපක්ෂාව නම් දැන් වැඩේ හරි මාත් එක්ක තිනව රනිල්ට ප්‍රශ්නය එහෙනම් රනිල් මෛත්‍රීපාල මේ මහින්දත් එක්කම ආයිත් ගියොත් මේ වැඩේ හරි කියලා එතුමවත් අන්දලා එතුමටත් නිකන් පොඩියට පොඩි පොඩි බෝම්බ ටිකක් පත්තු වෙනවා නිකන් ට්‍රාන්ස්ෆෝමර් ටිකක් පත්තු වෙයි එහෙම එතුමත් අන්දලා එතුමත් රටෙන් යවලා තමයි මේ සැලසුම ක්‍රියාත්මක කරේ ඒ අන්නේ සැලසුම තමයි අර බෝම්බ පිපිරිච්ච දවසේ හවස තැන් තැන් වල පොඩි පොඩි බට්ටෝ හැම් මෙහෙම් පිපිරිවේ බට්ටේ හැම් මෙහෙම් අහුනේ ගුවන් තොටුපළ ගාව අන්නේ සැලසුම අපි කියනවා අපි මේ නෙග්ලිජන්ස් ගැනත් වැඩ කටයුතු කරන්න ඕනි ඒකත් වැරදි හැබැයි ඒ වගේම මහමොලකරු කවුද කියලා අපි එදා ඇහුවා මහමොලකරු කවුද කියලා අපි කියනවා මහමොලකරු හොයාගන්න තමයි අපේ වෑයම තියෙන්නේ අපිට දැන් තේරෙනවා මුළු රටක් දන්නවා කවුරු බලයට ගේන්නද 60%ක් බෞද්ධ ඡන්ද ගන්න කතෝලික ඡන්ද ගන්න මේ බෝම්බ ප්‍රහාරයෙන් වාසියත් උනේ කාටද මේ සියල්ල එක්ක මේ මුළු රටේම ජනතාව දන්නවා මේක කවුද උනේ කියලා අවසාන කරනවා මේ අපේ රෝහිත බේගුණවද නැමැතුමාලා එහෙම නැත්නම් අපේ අරුන්දික ප්‍රනාන්දු නැමැතුමාලා අර ඉස්සෙල්ලා කතා කරා තව කවුද කට්ටිය මේ අය කවුරුවත් දන්නේ නැහැ ඔබතුමන්ලා අහිංසකයි ඔබතුමන්ලා මේ ප්‍රහාර ගැන දන්නේ නැහැ ඔබතුමන්ලා දැන් ආණ්ඩුව ආරක්ෂා කරන්න කතා කරනවා හැබැයි ඇත්ත කතාව මේක ඔබතුමන්ලා නොදන්න රහසේ සිද්ධ වෙච්ච කුමන්ත්‍රණය මේ කුමන්ත්‍රණය කියන කාරණාව නීතිපතිවරයා කිව්වා විතරක් නෙවෙයි කාදිනල් අතිඋතුම් මල්කම් රංජිත් කාදිනල් උන්නාන්සේ කිව්වා දේශපාලන බලය ලබා ගැනීම සඳහා කරන ලද කුමන්ත්‍රණයක් කියනක උන්වහන්සේ කිව්වා. මෙන්න මේ කුමන්ත්‍රණයට මේ මිනිස්සුන්ට සාධාරණයක් ඉෂ්ට කිරීම වෙනුවෙන් සමගි ජන බලවේගය, සමගි ජන සන්ධානය, සජිත් ප්‍රේමදාස මැතිතුමත් එක්ක එකතු වෙලා ජාත්‍යන්තර පරීක්ෂණයකින් ලෝකෙ සහය අරගෙන වැරදි කාර්යොන්ව හිරගෙට යවන එක යවනවාමයි කියන එක ඒ මැරිච්ච පුද්ගලයන් වෙනුවෙන් ඔවුන්ගේ ජීවිතවලට ශාන්තිය එකතු කරමින් සාමදානයේ සතපේවා කියමින් ඔවුන්ට ශාන්තිය එකතු කරන්න අපිට කරන්න පුළුවන් එකම දේ ඒ අයව දඬු කඳේ ගහනක නීතිය ක්‍රියාත්මක කරන එකයි කියන එකත් මතක් කරමින් මම ඉහළ වෙනවා. බොහොමත්ම ස්තුතියි
රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීතුමාට මිනිත්තු 12ක කාලයක් තියෙනවා.
ගරු මන්ත්‍රීතුමිය අද දවස මීට වසර 3කට පෙර 2019 මෙරටේ ඛේදවාචකයක් මෙරටේ මුස්ලිම් බැතිමතුන් ඔවුන්ගේ පාස්කු දිනය වෙනුවෙන් තමන්ගේ දේවස්ථානයට ගියාට පස්සේ ඒ දේවස්ථානයට ගිහිල්ලා ජීවිත විශාල ප්‍රමාණයක් අපිට අහිමි වුණා. මේ පාර්ලිමේන්තුවේ සභා ගැබ තුල මේ අවුරුදු 3 තුල අපේ කන්වල දෝංකාර දෙනවා. එදා කොච්චිකඩේ පල්ලිය සෙවන් දේවස්ථානය ඇතුළු ස්ථානවල ඒ සිදිවෙච්ච බෝම්බ හඬ. ඒකදී ආණ්ඩු පක්ෂයක් විපක්ෂයක් නැතුව එදා අපි විපක්ෂේ හිටියේ. ඔබතුමිය ආණ්ඩු පක්ෂේ හිටියේ. අපි හැම කෙනෙක්ම ඒකේද වාචකයත් එක්ක දුක් වුණා. අද අවුරුදු 3කට පස්සේ මේ මොහොතේ අපි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හැටියට අපි රජයක් හැටියට එමියගේ හැම පවුලකම කෙනෙකුට අපගේ කනගාටුව අපි මේ වෙලාවේ පුද කරනවා. ඒ පුද කරන ගමන් ගරු මන්ත්‍රීතුමිය ඔබතුමිය මූලාසනයේ ඉන්නකොට නොයෙක් කතා මෙතන ඇහුණා. මට හිතුණා සමහර කතා කරන දේවල් රටට ආදරය කරන මහජන නියෝජිතයෝ නම් අර කියාගෙන ගිය සමහර කතා ටික ගිහිල්ලා රාස් පොලිසියට මේ 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 සම්බන්ධයෙන් පවත්වන ඒ පරීක්ෂණ වලට මේ කාරණා ටික එකතු කරා නම් හොඳයි. මේ කාරණා ටික එකතු කරා නම් මොකද හේතුව යම් සිදුවීමක් වුණාම මේ සිදුවීම ගැන පුළුල් පරීක්ෂණයක් පවත්වනවා. ඒ පරීක්ෂණයට මේ කාරණා හොඳයි. හැබැයි පාර්ලිමේන්තු වරප්‍රසාදයකට මුවා වෙලා Tamante එළිය කියන්න බැරි දේවල් මේක ඇතුලේ කියන්නේ මිය ගිය අය වෙනුවෙන් නෙවෙයි. ඊළඟ ඇමතිකම තියෙන ඇඳුමක් ගෙදර අයන් කරලා තියෙනවා. ඊළඟ ආණ්ඩුවක Tamanට ඇමතිකමක් හම්බෙයි කියලා ගෙදර නොවන ඇඳුමක් හදලා ඒක අයන් කරලා තියෙන ඇඳුම කොයි වෙලේද අඳගන්නේ? ඒකට අවශ්‍ය කරන භූමිකාව මේ තුල රඟපානවා. ගරු මන්ත්‍රීතුමිය මම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් බොහොම වචන දෙකයි තුනයි කතා කරන්නේ. දැන් මම අහගෙන කියනවා මේකට වග කියන්න ඕන මේ අපේ ආණ්ඩුව. ගරු මන්ත්‍රීතුමිනි තුමිය ඔබතුමියත් දන්නවා 2015 ජනවාරි 8 වෙනිදා ඔබතුමියලා එකතු වෙලා කසාදයක් බැන්දුවා මේ රටේ. කාවද කසාද බැන්දුවේ? තමුන්නාන්සලා 2015ට පෙර නැකත්තේම බැලුවා කාවද කසාද බඳින්න පුළුවා. තෝරගත්තා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් එදා හිටපු අපේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාව ජනාධිපතිවරයා හැටියට ඔබේ නායකයා රනිල් වික්‍රමසිංහව අගමැතිවරයා හැටියට පොරොන්දන් ගැලපුණා. සාකච්ඡා සාර්ථක වුණා. ජනවාරි 8 වෙනිදා මගුල පැවැත්තුවා. මුදු දැම්මා. මේ ජෝඩුව හනිමුන් හැරියා. එතකොට මේ ජෝඩුව හනිමුන් ගිහිල්ලා 2015 ගත්තු ආණ්ඩුව එදා තීන්දුවක් ගත්තා. ඒ ආණ්ඩුවේ ජනාධිපති අගමැති ඉඳගෙන මේ රටේ බුද්ධි අංශේ කොන්ද කැඩුවා. මේ රටේ බුද්ධි අංශේ සහ මේ රටේ විරෝධාර රණවිරුවන්ගේ කොන්ද කැඩුවා. ඒකට යෝජනාව අර කසාදේ බඳන්න උදව් කළා ද්‍රවිඩ සන්ධානය. නොයෙකුත් අයගේ යෝජනා අදහස් වලට අහුන්කම් දෙන්න වුණා. ඒ හින්දා බුද්ධි අංශේ කොන්ද කඩන්න ඕන, බුද්ධි අංශේ නැති කරන්න ඕන, බුද්ධි අංශේ විනාශ කරන්න ඕන. බුද්ධි අංශ විනාශ කරපු එකේ පළ විපාකය තමයි සහරාන් ඇවිල්ලා බෝම්බ ගහනකම් දන්නේ නැත්තේ. අර මම කියපු ජෝඩුවට කසාද බඳලා මොකද්ද හම්බුනේ දරුවා හම්බුනේ දරුවා බෝම්බයක් ඒක පාස්කු බෝම්බය මුළු රටම ලෝකයේම දන්නවා ඒ බෝම්බයට කවුද අම්මයි තාත්තයි කියලා උපන්නට කවුද අම්මයි තාත්තයි මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ හිටපු අගමැති ඒ දෙන්නගේ නම හිටලා තියෙන හම්බෙච්ච බෝම්බේ දැන් කියනවා උපන්නේ තාත්තගේ අම්මගේ නම් දෙක වෙනස් කළා දාගන්නලු ආණ්ඩුවේ නම ඒක නෙවෙයි සිද්ධ වෙන්න ඕනේ ගරු මන්ත්‍රීට ඒක නෙවෙයි රටේ මිනිස්සු දන්නවා මේකේ අත්ත තත්ත්වය මොකද්ද කියන එක මුළු රටම දන්නවා ඒ නිසා එදත් මම පැහැදිලිව කිව්වා මෙන්න මේ පරීක්ෂණ වලදී කොමිෂන් වාර්තා වලදී අපි දැක්කා මේ පාර්ලිමේන්තුව ඇතුළේ තේරීම් කාරක සභා දැම්මා තේරීම් කාරක සභා දාලා එක එක්කලාව ගෙනල්ලා ප්‍රශ්න කෙරෙව්වා හැබැයි මම අදත් කියනවා මන්ත්‍රීවරයෙක් හැටියට මම අදත් කියනවා එක දෙයක් අනිවාර්යෙන්ම මේ පරීක්ෂණ කටයුතු වලදී හිටපු ජනාධිපති අගමැතිව අනිවාර්යෙන් කැඳවන්න ඕන අනිවාර්යෙන් කැඳවන්න ඕන හැදලා ඔවුන්ගෙන් ප්‍රශ්න කරන්න ඕනේ ඔවුන් රටේ රාජ්‍ය නායකයෙක් හැටියටත් අගමැතිවරයාටත් මොකද්ද ඔවුන් ගත්ත ක්‍රියාමාර්ගය කියන එක ඔවුන්ගෙන් ප්‍රශ්න කළ යුතුයි කියන එක බොහොම පැහැදිලිව මම කියනවා ඒක කළ යුතු දෙයක් වෙනවා ගරු මන්ත්‍රීතුමිය අපි ඒකම රඹුක්කන ඊයේ දවසේ සිදුවීම තුල ඒ ඇතිවෙච්ච ඛේදවාචකයේ තුල අපි කනගාටුව ප්‍රකාශ කරනවා මේ මියගිය තරුණයා වෙනුවෙන් තුවාල ලැබපු අනු සියලුම දෙනා වෙනුවෙන් සහ පොලිසියේ 19 දෙනෙක් තුවාල ලැබලා අද රෝහල් ගත වෙලා ඉන්නේ මේ හැම කෙනෙක් වෙනුවෙන්ම අපේ කනගාටුව අපි ප්‍රකාශ කරනවා දැන් අපි දැක්කා මේ පාර්ලිමේන්තු සතියේ ඉඳ මේ පාර්ලිමේන්තු ඇතුලෙන් මොකද්ද මේකට ලැබෙන විසඳුම රට මේ අර්බුදකාරී තත්වයක තියෙන්නේ ඒ අර්බුදකාරී තත්ත්වයට මොකද්ද ලැබෙන විසඳුම කියලා කියනකොට ඒ විසඳුම මොකක් බවට පරිවර්තනය වුණේ 19 වෙනිදා මම ගත්තා සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමාගේ හැන්සාඩ් එක මම ගත්තා එතුමාගේ කතාවේ කියනවා මෙන්න මෙහෙම එක තැනක ගරු මන්ත්‍රීතුමිය අපි පාරවල් වල ඇවිල්ලා මේ හැම තැන්වලම අරගල කරන ප්‍රගතිශීලී ඒ සියලු දෙනා මහපාරේ දුක් විඳින මේ හැම කෙනෙකුගේම ඒ අරගල වලට අපේ පූර්ණ සහයෝගය අපි ලබා දෙනවා අපි ඔවුන් ආරක්ෂා කරන්න ඒ සියලු කටයුතු කරනවා කියලා විපක්ෂ නායකවරයා කියනවා හොඳයි දේශපාලන පක්ෂයක් හැටියට විපක්ෂ නායකවරයෙක් හැටියට හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ පාර්ලිමේන්තුවේ අපි කතා කරන එක බලාගෙන ඉන්න රටේ මිනිස්සු ඒ අරගල කරන සාමාන්‍ය පුරවැසියාමද අරගල කරනව විපක්ෂ නායකවරයා තෝරගන්න පුළුවන්ද හරියටම මේ අය අරගල කරන අයද කියලා ඒ අරගල කරන අධිකර තෝරගන්න එක ප්‍රශ්නයක් වෙනවා සාමාන්‍ය මිනිස්සු අරගල කරන්න එන ගමන් ඒක පිටිපස්සේ ඉන්නවා ප්‍රචණ්ඩත්වය අව ප්‍රචණ්ඩත්වයේ ඉදිරියට ගෙනියන්න අවශ්‍ය කරන අය ඉන්නවා ඒක ඉන්නවා හැබැයි අපි මෙතන ඉඳන් කිව්වොත් පාර වහන්න අරගල කරන්න ගල් ගහන්න කියලා කිව්වොත් මේ රට කොතෙන්ටද යන්නේ මේ රට යනවා විපක්ෂ නායකතුමාගේ තාත්තා රට පාලනය කරපු කාලයට යනවා 88 89 ට 88 89 අමතක කරන්න එපා 60,000ක් 60,000ක් තරුණයෝ අපිට අහිමි වුණා මේ රට ලේබිලක් බවට පරිවර්තනය වුණා තමන්ගේ දේශපාලන මාතෘකාව මෙතන තියාගෙන කරන්න බෑ මම දැක්ක සමහර අය කියනවා සර්වපාක්ෂික සමුළු කඳවලා සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න ඕනේ කියලා යෝජනා ගේනවා හැබැයි මේ යෝජනා ගේනාගේ හෘද සාක්ෂිය කතා කරොත් ගරු මන්ත්‍රීතුමිය ඒ කතා කරන යෝජනා කරන අයගේ නම් වශයෙන් කියන්න පුළුවන් නම් වශයෙන් එයාගේ අනාගත බලාපොරොත්තුව මේ රට දැන් වැටලා තියෙන තත්ත්වයෙන් ගොඩ ගන්න නෙමෙයි ඔවුන්ගේ බලාපොරොත්තුව ඔවුන්ගේ දේශපාලන අරමුණක් තියෙනවා දේශපාලන ඉලක්කයක් තියෙනවා ඒ ඉලක්කයට අවශ්‍ය කරන ගමන යන්න නම් මේ රටේ මිනී මැරුණට කමක් නැහැ මේ රටේ තරුණ ජීවිත විනාශ වුණාට කමක් නැහැ පාරට බෑපු මිනිස්සුන්ගේ ජීවිත වල මිනී පෙට්ටිය කරේ තියන් ගිහිල්ලා හරි
මට ඕනේ ජනාධිපති ඇඳුම ඇඳගන්න. මට ඕනේ අගමැති ඇඳුම ඇඳගන්න. මට ඕනේ අමති ඇඳුමක් ඇඳගන්නම්. අපිට ඕනේ ලේචික දකින්න. ලේචික උඩින් හරි ගිහිල්ලා එතෙන්ට යන්න තමයි අවශ්‍යතාවය තියෙන්නේ. කර්ද සාක්ෂිය නම් කියන්න. මේ යෝජනා කරන නායකයන්ගෙන් කර්ද සාක්ෂිය නම් කියන්න. මේ රට අරාජික වෙලා තියෙන බවක් පේනවා. හැබැයි අපි මේ 225 දෙනාගෙන් මට ඊළඟ දේශපාලන අනාගතයක් ගැන මම හිතන්නේ නෑ. මම රට වෙනුවෙන් තීන්දුව ගන්නවා කියලා පුළුවන් නම් එක යෝජනාවක් ගේන්න කියලා කියන්නේ. එහෙම යෝජනා ගේන්න නෑ. නායකත්වයේ දෙන දැන් නායක කණ්ඩායම හැදෙනවා. මොකද හේතුව 12 දෙනෙක් එක්කව කරගත්තොත් එතන යාට ජනාධිපති වෙන්න පුළුවන් කියලා. 20ක් එකතු කරගත්තොත් එයා හිතනවා යාට ජනාධිපති වෙන්න පුළුවන් කියලා. ඒකත් දැන් අර ගෝල් පේස් එකේ තියෙන විරෝධතාවය වගේ වෙලා තියෙනවා. දැන් ජනාධිපතිවරු බිහි වෙනවා වැඩි.
ඔබතුමාට මිනිත්තු දෙකක් තියෙනවා.
මම මගේ ආණ්ඩුවක් සංවිධායකතුමා විනාඩි 5ක් අරගෙන දෙන්නම් ඔබතුමියට. එහෙම හිතනවා කරු මන්ත්‍රීතුමනි.
සංවිධායකතුමා නම් නැහැ.
මම අරන් දෙන්නම් ඒ. මම වගකීමකින් කිය. එහෙම හිතනවා. පුළුවන් ද මේක තුල ක්‍රියාත්මක වෙන්න කියලා. රටේ මිනිස්සුන්ව මරලා රටේ මිනිස්සුන්ගේ ලේ ටික හොලවලා ලබා ගන්න තනතුරු වල වටිනාකම් මොකක්ද? ලබා ගන්න තනතුරු වල වටිනාකමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මම කියනවා පැහැදිලිව රමුක්කන සිද්ධිය සම්බන්ධයෙන් ගරු මන්ත්‍රීතුමිය රමුක්කන සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් 19 දෙනෙක් රෝහල් ගත වෙලායි. අපි දැක්ක පොලිසියේ පොලිස් නිලධාරීන්ට නොයෙක් චෝදනා කරනවා. මම අහනවා මේ සමාජයේ මේ අවස්ථාව සිද්ධ වෙනකොට අර ලීටර් 33000ක් තිබුණු බවුසරය යම් විදියකින් ගිනි අරගත්තා නම් මුළු රමුක්කන නගරයම ගිනි අරගෙන මිනිස් ජීවිත විශාල ගණනාවක් අපිට අහිමි වෙලා ඒ සියල්ලම සිද්ධ වුණා නම් පාර්ලිමේන්තුවේ මේ අහන විපක්ෂය එහෙනම් මෙහෙම හයි. පොලිසිය මොනවද කරුවේ? ඉස්කෝලේ දරුවන්ව ඒ ගින්නට අහු වෙනකොට අහිංසක මිනිස්සු ඒ ගින්නට අහුවලා මැරෙනකොට හයි අකර්මණ්‍ය පොලිසියක් මේ පොලිසිය පොල් ගාවද කියලා හයි උත්තර දෙකම තිබුණා. දැන් කියනවා පොලිසිය වැරදි. මම අහනවා මේ ඉන්න පොලිස් නිලධාරීන්ගෙන් එක පොලිස් නිලධාරියෙක්ගේ ලිපිනය හොයාගන්න. හොයාගෙන ඒතන ගැටුම ඇති වෙච්ච එයාත් එක්ක තියෙන පෞද්ගලික ප්‍රශ්නයක් කාගෙන් තියෙනවද කියලා හොයලා බලන්න. එක පොලිස් නිලධාරියෙක්ගත් එතෙන්ට ගියේ තමන්ගේ ගෙදරට තමන්ගේ ඔප්පුවට අයිති තියෙන පර්චේස් බේර ගන්න නෙමෙයි. එහෙම නැත්නම් තමන්ගේ දරුවට තව මොනවා හරි දෙයක් හම්බ කරලා තියන්න නෙමෙයි. ඔහුගේ රටේ රාජ්‍ය ආරක්ෂාව වෙනුවෙන් රටේ ආරක්ෂාව සාමාන්‍ය පුරවැසියාගේ ආරක්ෂාව රකින්න සාමය ආරක්ෂා කිරීම මේ රටේ පොලිස් නිලධාරියාගේ වගකීමක්. ඒ පොලිස් නිලධාරියාව අපිට යුද්ධයක් දිනනකොට රණවිරුවා. හැබැයි නිලධාර යුද්ධය අවසන් වෙලා ටික කාලයක් යනකොට අපේ පොලිස් කාර්යය අපේ ආමි කාර්යය මේ අපේ රටේ පුරවැසියෝ පොලිස් නිලධාරියෙක් වෙන්නේ අපේ රටේ පුරවැසියෙක්. ඔහුටත් අයිතියක් තියෙනවා මේ රටේ Tamanට පැවරුණු වගකීම රාජකාරී ඉටු කරන්න. හැබැයි ඔහු රාජකාරී ඉටු කරන්න ගිහිල්ලා අද ඔහු අන්ත අසරණ භාවයකට පත් වෙනවා. මේකද වෙන්නේ? කවුරු ආණ්ඩු කෙරුවත් මන්ත්‍රීතුමිය එක දෙයක් තියෙන්න ඕන. මේ රටේ ජන සමාජය තීන්දුවක් අරගත්තොත් අපි තමයි රට පාලනය කරන්නේ. අපි තමයි පාර වහන්නේ. අපි තමයි තීන්දුව తీරන ගන්න කියලා ඒක පිටිපස්සේ කවුද ඉන්නේ? ඒක පිටිපස්සේ ඉන්නවා. මේ රටේ ඕනෑම විදියට අනවශ්‍ය දේවල් වලට ඉඟි කරන්න පුළුවන් ක්‍රමවේදයන් තියෙනවා. අර එන සාමාන්‍ය මිනිස්සු ඔක්කොම නෙමෙයි. පෙල් පාරේ ගල් ගහන්න ගන්න එක්කෙනයි දෙන්නයි. හැබැයි ඒ ගල මුලින් ගහන්න පාවිච්චි කරන්නේ කවුද? දේශපාලන අරමුණක් තියෙන කෙනෙක්. එම නැත්තම් ගමේ වැරදි වැඩ කරන ගමේ අනවශ්‍ය වැඩක් කරලා ඔහුට ඒක කරගන්න බැරිලා හිටපු පොලිස් නිලධාරියෙක් ප්‍රශ්නයක් තියෙන කෙනා තමයි පළවෙනි ගල ගහන්නේ. හැබැයි අර නිකන් ගියා ඊට පස්සේ ගල් ගහනවා. ඒකයි සිද්ධ වෙන්නේ. ඒ වගේ සිද්ධීන් ඇති වෙලා තමයි අවුරුදු 30ක යුද්ධයක් මේ රටේ නිර්මාණය වුණේ. ඒ නිර්මාණය වෙච්ච දේ අද මහින්ද රාජපක්ෂ කියන අගමැතිතුමා ජනාධිපතිතුමාට පුළුවන්කම තුන අවසන් කරන්න. එම අවසන් කරපු දේශයක් තමයි අද මේ විදියට ගිනි තියලා විනාශ කරන්න හදන්නේ. අපිට අමතක කරන්න බෑ ඉතිහාසය. ඒ නිසා අපි කියනවා මේකේ ඉන්න දේශපාලන නායකයන්ට අපි කියනවා කරුණා කරලා හෘද සාක්ෂියත් එක්කව තීන්දුව తీරන ගන්න. තමන්ගේ උවමනාව, තමන්ගේ දේශපාලන උවමනාව මත කතා කරන්න එපා. තමන්ගේ දේශපාලන පටු අරමුණත් එක්ක ඉන්න එපා. තමන්ගේ දේශපාලන වශයෙන් තීන දේශපාලන වෛරයත් එක්ක ඉන්න එපා. ඒ දේශපාලන වෛරයත් එක්ක ඉන්න කණ්ඩායම්මද හැදිලා තිනවා. ඒ කණ්ඩායම් වලට එදත් මම පාර්ලිමේන්තුවේ දී කිව්වා පුළුවන් නම් එකට එකතු වෙන්න. පුළුවන් එකට එකතු වෙන්න. ඇයි තාම බැරි? එකට එකතු වෙන්න. එකට එකතු වෙලා කියන්න ඕව අපිට පුළුවන්. අපි බාර ගන්නවා කියලා. ඒක කියන්න කොන්දක් නැහැ. ඒක කියන්න හැකියාවක් නැහැ. බලන් ඉන්න සංගීත පුරුතරගේ වගේ මේක හරියට දැක්. කොයි වෙලාවෙද පුටුවේ හිස් වෙන්නේ? පග්ගාලයිල වාඩි ගන්න පුළුවන්ද කියන වැඩපිළිවෙලක් තමයි ඉන්නේ. දැන් විපක්ෂ නායකතුමා නම් මට බේරෙ විදිහට එතුමා දැන් ජනාධිපති අඳුම ඇඳලා ඉවරයි. ඇඳලා ඉවරයි. එහෙම මේ නියාවක ඉන්නේ. හැබැයි ඒ ජනාධිපති අඳුන් අඳට ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද? ඒ අරගෙන හිතන්න වෙනවා. හොව්. පුළුවන්කම තියෙන නම් මහජන ඡන්දයක් ජනතා වරප්‍රසාදයකින් ඒක කරන්න. විවස්ථානුකූලව කරන්න. ප්‍රජාතන්ත්‍රවාදී ලෙස කරන්න. හැබැයි රට ගිනි තියලා මේක කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. රට ගිනි තියලා කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. මිනිස්සුන්ට ඊයේ දවසේ කරපු ඒ කරන කැලරි කෝලාහලෙන් මොකද්ද වෙන්නේ? යන්න තීත බවුසරේ යන්නෙත් නැහැ ෂෙඩ් එකට. ඒ බවුසරයත් මග නවතිනවා. බයයි ඒ රියදුරා යන්න. අනේ අනකොට පාර වාලි වල ගිනි තියා දැම්මොත් එහෙම මොකද්ද මට සිද්ධ වෙන්නේ? මුළු රටක් ගිනි ගන්නවා. මෙන්න මේක නවත්තන්න ඕන කාලේ ඇවිල්ලා තිනවා. එනිසා බොහොම පැහැදිලිව ගරු මන්ත්‍රීතුමිය අද සමහරු කතා කරනවා නොයෙකුත් දේවල් මෙතන. මම ඔබතුමියට සිහිපත් කරනවා 2015 ඉඳන් 2020 වෙනකන් මේ යහපාලන ආණ්ඩුව ක්‍රියාත්මක වෙන කාලේ මේ කොළඹට ආවා නොයෙක් විදිහේ විරෝධතා කරුවා. විරෝධාර ආබාධිත රණවිරුවෝ ආවා. විශ්වවිද්‍යාල දරුවෝ ආවා. මහා සංඝරත්නය ආවා. හැබැයි තීන්දුවක් අරන් තිබුණා රජය කොල්ලු පිටියේ ඉඳන් ජනාධිපති ලේකම් කාර්යාලය ගාවට වෙනකන් කිසිසේත් ඒ කිසි කෙනෙකුට ඇතුල් වීම තහනම්. අපි හැමදාම දානකොට ටීවී එක දකිනවා අර බැටන් පොළු වලින් ඔළු පැලෙන්න ගහනවා වතුර ප්‍රහාර ගහනවා මම කඳුළු ගෑස් ගහනවා මම දැන් ගත්තා ගිය අවුරුද්දේ විතරක් ඒ අවුරුදු දෙකකට ඒ කඳුළු ගෑස් ගහලා ඒ අයව එළවන එකට ගෙවලා තිනවා 169ක් රිවෝල්ඩ්ස් වලට විතරක් පොලිසියට
ගරු මන්ත්‍රීතුමා
ඒ කාලේට ගෙවලා තිනවා
මූලාසනයට වේලු කුමාර් ගරු මන්ත්‍රීතුමා මේ වෙලාවෙ ඉනෝ
ගරු මන්ත්‍රීතුමා කතා කරා
එනිසා ගරු මන්ත්‍රීතුමනි එහෙමයි ඉතිහාසය උනේ ඒකද අපෙන් බලාපොරොත්තු වෙන්නේ ඒකද මේ අපිට කියලා කියන්නේ අර අපි ගැහුවා වගේම එන ඒවට ගහන්න කියලා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා එහෙම නායකයෙක් නෙවෙයි එදා මිරිහානේ ගේ ළඟට ඇවිල්ලා එදා මොනවද කරන අලාභ බස් රථයක් ගිනි තියනවා ජිප් රථයක් ගිනි තියනවා අනිකුත් සියලු දේවල් එක 1369ක පාඩුවක් රාජ්‍ය දේපළවලට අලාභ හානි කරනවා සාමාන්‍යයෙන් විරෝධතාවක් කරන්න එන රටේ රාජ්‍යයට විරුද්ධව යම් දෙයක් කරන්න න අය බස් ගිනි තියලා එහෙම නැත්නම් ජීප් ගිනි තියලා මේකද විරෝධතාවය මේ විරෝධතාවය නෙමෙයි මේක ඇතුලේ තියෙන වෙනත් දෙයක් ඒ නිසා මෙච්චර දෙයක් සිද්ධ කළා මිරිහානේ ගෙදරට ගාවට ඇවිල්ලා ඒ දේවල් සිද්ධ කරනවා අද දවස වෙනකොට දින 13යි ගෝල්පේස් පිට්ටනිය ගාව ජනාධිපති ලේකම් කාර්යාලය ඉස්සරහ පිට විරෝධතාකරුවෝ ඉන්නවා ප්‍රශ්නයක් නැහැ අන්න ප්‍රජාතන්ත්‍රවාදය රජ කරවලා තියෙනවා ප්‍රජාතන්ත්‍රවාදය රජ කරවලා තියෙනවා අද ජනාධිපති ලේකම් කාර්යාලය වැඩ කරන්නේ නැහැ වැඩට යන්න විදියක් නැහැ ප්‍රජාතන්ත්‍රවාදය නෙමෙයිද හැබැයි මේ ප්‍රජාතන්ත්‍රවාදය නෙමෙයි නම් ඉතිහාසයේ ප්‍රජාතන්ත්‍රවාදය ඔය තනතුරුම තිබිච්ච රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ කාලේ අපි තරුණ වයසේ අපිට හොඳට මතකයි ගරු මන්ත්‍රීතුමනි කොහොමද සිද්ධ වුණේ ඔබතුමා අහලා තියෙනවද දන්නේ වදකාගාර ගැන සූර්ය කන්ද ඒ වගේ මිලේනියම් සිටි මේ වගේ වදකාගාර ඉතිහාසය අපට තිබුණා. සමහර අම්මල කැල්ලි පාලම ගාවට ගිහිල්ලා කැල්ලි පාලම ගාව බලාගෙන ඉන්නවා. අනේ මගේ පුතාව අඩුගානේ මිනිහවත් දකින්න පුළුවන් වේද පා වෙලා යනකොට කියලා. සමහර තරුණ කොල්ලෝ දෙන්නෙකුට එක බයිසිකල් ටයර් එකයි. දෙන්නෙකුට එක බයිසිකල් ටයර් එකයි. මහා භයානක අතීතයක් තිබුණා. භයානක අතීතයක් තිබුණා. අද එමියගේ තරුණව වෙනුවෙන් එමියගේ තරුණයන්ගේ පවුලක් වෙනුවෙන් අද කවුද කතා කරන්න කියන ප්‍රශ්නේ තියෙනවා ගරු මන්ත්‍රීතුමනි. අද කවුද කතා කරන්න කියන ප්‍රශ්නේ තියෙනවා. එනිසා මේ தত্ত্বය ඊටාම බහානක தত্ত্বයක් කියන එක අපි බොහොම පැහැදිලිව මතක් කරන්න ඕන. අපි දැක්ක සමහර අය මහින්ද රාජපක්ෂ අපේ අගමැතිතුමාට නොයෙකුත් විදිය විවේචන කරනවා අපි දැක්කා. ගරු මන්ත්‍රීතුමනි මේ රටේ රාජ්‍ය නායකයෙක් අතර ගත්තට පස්සේ මේ රටේ උතුර දකුණ යා කරන්න පුළුවන් වෙච්ච මේ රටේ තිබුණු ත්‍ස්සවාදය අවසන් කරලා මුළු ලෝක බලවතුන් බැහැ කියද්දී ඒ වගකීම ඉටු කරපු රාජ්‍ය නායකයා බවට පත් වුණා. එදා 2019 මැයි මාසේ 19 වෙනිදා මුළු රටම සිංහ කොඩි අරගෙන මුළු රටේම මිනිස්සු රටවටේ ගියා. අපි නිදහස් මිනිස්සු අපි මේ ත්‍ස්සවාදය අවසන් වෙලා රටේ සිංහල මුස්ලිම් ද්‍රවිඩ තියල් එක ඉන්න පුළුවන්.
ගරුමන්තුමා තව විනාඩි දෙක කාලයක් තියෙනවා.
එනිසා ගරු මන්ත්‍රීතුමනි එවැනි රාජ්‍ය නායකයෙක් ඇයි අපි කලගුණ අමතක කරන්නේ? ඇයි අපි කලගුණ අමතක කරන්නේ? අපි මහා ප්‍රෞඩත්වයක් තියෙන ඉතිහාසයක් තියෙන රටක මිනිස්සු අපිට එහෙම කලගුණ අමතක කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නාර්ථය මම ඒ අයගෙන් අහනවා. කොහොමද එහෙම අමතක කරන්න පුළුවන් වෙන්නේ? යම් යම් වැරදි වෙන්න පුළුවන් ආණ්ඩුවලට. හැබැයි ඒ ආණ්ඩුවල වැරදි වෙනකොට තරාදියක් තියෙන්න ඕන. ඒ තරාදිය දෙපැත්තක් තියෙන්න ඕන. අද එවැනි නායකයන්ටත් ගරහන තැනට අද පත් වෙලා තියෙනවා ගරු මන්ත්‍රීතුමනි. නිසා අපි බොහොම පැහැදිලිව කියනවා අපි යෝජනා කරා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ආණ්ඩ ගැව්වා එන්න සියලු පක්ෂවල ඒක රාශි වෙලා ආණ්ඩුව ඉදිරියට අරගෙන වැඩ පිළිවෙල ගැන කතා කරා. කිසි කෙනෙක් ඒවට ප්‍රතිචාර දක්වන්නේ නැහැ. කිසි කෙනෙක්ගේ ප්‍රතිචාරයක් නැහැ. ඒ නිසා අද අපි නව කැබිනට් මණ්ඩලයක් පත් කළා. ඒ කැබිනට් මණ්ඩලයත් එක්ක මේ ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා හැටියට මහින්ද රාජපක්ෂ අගමැතිතුමත් එක්ක ඒ ගමන යන්න අපි ලෑස්ති වෙලා තියෙනවා. අභියෝග මැද දහසක් කම් කටළු මැද. හැබැයි අපේ බලාපොරොත්තුව මොකද්ද? අපේ බලාපොරොත්තුව ඊළඟ පාර ආණ්ඩු ජයග්‍රහණය කිරීමවත් ඊළඟ පාර මැතිවමතිකම් ගැනීමවත් නෙමෙයි. අපේ බලාපොරොත්තුව රට වෙනුවෙන් කරන්න පුළුවන් දේ කරනවයි කියන එක. අන්නේ යුතුකම් වක්කීම ඉටු කරන්නයි. අන්නේ වගකීම ඉටු කරන්න පුළුවන් නම් මේකේ කණ්ඩායම හැදින නායකයන්ට කියනවා. ගෙවල් වල ඇඳුම් හදාගෙන තියෙන නායකයන්ට කියනවා කරුණාකරලා අනාගතේ අඳින්න ඇඳුම ගැන හිතන්නේ නැතුව රට ගැන හිතලා කතා කරන්න කියලා ඉල්ලීම කරමින් ඔබතුමා රිසුවන්ත වෙනවා වේලාව ලබා දීම සම්බන්ධයෙන්.
ඔනරබල් රිෂාඩ් බදුදි ඔනරබල්
ලයිට් බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම්. இன்று இந்த பாஸ்கு சம்பவம் நடந்து 3 வருடங்கள் கழிந்திருக்கின்ற நிலையில் இந்த சம்பவத்தை வைத்து அரசியல் செய்கின்றவர்கள் இந்த நாட்டிலே யாராக இருந்தாலும் அவர்களுக்கு இறைவன் ஒருபோதும் உதவி செய்ய மாட்டான். அவர்கள் நிச்சயமாக தற்காலிக வெற்றிகளை அடைந்தாலும் அவர்களால் நிரந்தரமான எந்த வெற்றியையும் அடைய முடியாது என்பது நிரூபணமாகிக் கொண்டிருக்கிறது. இந்த ஈஸ்டர் தாக்குதலின் பிறகு அதிமேதகு கார்டினல் மல்கம் ரஞ்சித் அவர்கள் முஸ்லீம் கத்தோலிக்க மக்கள் மத்தியிலே பிளவுகள் வந்துவிடக்கூடாது என்ற விடயத்திலே மிக நேர்மையாக நடந்து கொண்டார் என்பதை இன்றும் நான் நன்றியோடு இந்த உயர் சபையிலே தெரிவித்துக் கொள்கின்றேன். ஆனால் அன்று எதிர்க்கட்சியிலிருந்து அரசியல்வாதிகள் இன்று அமைச்சர்களாக அரசாங்கத்தை ஆட்சி அமைப்பதற்கு மூலதனமாக ஈஸ்டர் குண்டுவெடிப்பையும் முஸ்லிம் தலைமைகளையும் முஸ்லிம் புத்திஜீவிகளையும் உலமாக்களையும் சமூகத்தையும் இஸ்லாமிய மார்க்கத்தையும் நாங்கள் வணங்குகின்ற எங்களுடைய ரப்பையும் அதே போல எங்களுடைய இதங்களிலே மேலாக இருக்கின்ற அன்பு நபி ஸல்லல்லாஹு அலைஹி வஸல்லம் அவர்களையும் கேவலப்படுத்தி அந்த குண்டு தாக்குதலோடு சம்பந்தப்படுத்தி இந்த நாட்டிலே பெரும்பான்மை மக்களை மடையர்களாக ஆக்கி ஆட்சி பீடத்திலே ஏறினார்கள் என்ற உண்மையை இன்று உலகம் அறிந்து வைத்திருக்கின்றது. எனவே இந்த குண்டு தாக்குதலுக்கு பிறகு அநியாயமாக பாதிக்கப்பட்ட பலர் இருக்கிறார்கள். 300 மேற்பட்ட அப்பாவி உயிர்கள் இழந்த அந்த குடும்பங்கள் இன்னும் வேதனையில் இருக்கிறார்கள். அதேபோல இன்று வரை 300 மேற்பட்ட அப்பாவிகள் சிறையிலே வாடுகிறார்கள். சில பெண்கள் கூட வாடுகிறார்கள். ஒரு வாரத்துக்கு முன்னர் பாதுகாப்பு செயலாளரும் போலீஸ் மாதிபரும் சேர்ந்து சொன்னார்கள், 2 பேர்தான் நேரடியாக இந்த சம்பவத்தோடு தொடர்பு என்று. அவ்வாறு சொல்லிவிட்டு இன்று வரை 300 மேற்பட்ட ஆண்கள், பெண்கள், உலமாக்கள், இளைஞர்கள், கல்விமான்களை அநியாயமாக அந்த குற்றச்சாட்டின் பேரிலே சிறையிலே வைத்து அவர்களை துன்புறுத்தி கொண்டு அந்த குடும்பங்கள் இன்றும் சீரழிந்து கொண்டிருக்கிறார்கள். நீங்கள் சொல்வது உண்மையாக இருந்தால் நீதிபதி அவர்கள், சட்டமாதிபர் அவர்கள் அத்தனை பேரையும், சம்பந்தம் இல்லாமல் இருக்கின்ற அத்தனை பேரையும் பிணையிலே விடுதலை செய்து, அல்லது அவர்களுக்கு மீது குற்றச்சாட்டுகள் இருந்தால் அவர்களுக்கு வழக்கு தொடர வேண்டுமே ஒழிய அவர்களை அநியாயமாக சிறையிலே வைத்திருப்பது பெரும் அநியாயம் என்பதை இந்த உயர் சபையிலே நான் சொல்கிறேன். அதேபோல அந்த குண்டு தாக்குதலோடு சம்பந்தப்பட்டவர்கள் யாராக இருந்தாலும் படைத்த ரப்பிடத்திலே நான் வேண்டிக் கொள்கின்றேன், அவர்களுக்கு உரிய தண்டனையை இந்த உலகத்திலும் மறு உலகத்திலும் வழங்கிவிடு ரஹ்மானே என்று நான் கேட்கின்றேன். எனவே இந்த சம்பவத்தை வைத்து இன்னும் அரசியல் செய்ய நினைக்கின்றவர்களுக்கு ஒன்றை சொல்லுகின்றேன், உங்களுக்கும் பிள்ளைகள் இருக்கிறார்கள், உங்களுக்கும் குடும்பம் இருக்கிறது, உங்களுக்கும் இந்த உலகத்திலே அதாவது இருக்கின்ற காலங்கள் 1000 வருடம் யாரும் வாழப்போவதில்லை, அற்ப சொற்ப அரசியல் லாபத்துக்காக இந்த இன்சிடென்டை அதாவது பாஸ்கிரா சம்பவத்தை உங்களுடைய அரசியல் இருப்புக்காக தயவு செய்து இனியும் பயன்படுத்தாதீர்கள், நீங்கள் நாசமடைந்து விடுவீர்கள் என்று நான் உங்களுக்கு இந்த இடத்திலே உயர் சபையிலே நான் சொல்லி வைக்க விரும்புகின்றேன். எனவே இன்று இந்த பாஸ்கு சம்பவத்திலே பாதிக்கப்பட்டவர்கள் அழுது கொண்டிருக்கிறார்கள், கத்தோலிக்க சமூகமும் அழுது கொண்டிருக்கிறார்கள். அநியாயமாக குருநாகலையிலே, பொல்காவலையிலே, அங்கே இங்கே என்று அப்பாவி முஸ்லிம்களுடைய கடைகளை எரித்து இந்த சம்பவம் நடந்த பிறகு பள்ளிவாசலுக்கு 30 பள்ளிவாசல்களை உடைத்து அமீர் ஃபௌஸ்தீன் என்கின்ற ஒரு அப்பாவி இளைஞர் தன்னுடைய 4 சின்ன பிள்ளைகள் பார்த்து கொண்டிருக்க காடையர் கூட்டம் அவருடைய வீட்டுக்கு முன்னால் அவரை எடுத்து இழுத்து அசிட் ஊற்றி அவரை கொலை செய்த வரலாறு இந்த நாட்டில் இருக்கிறது. அந்த காடையர்கள் இன்று வரை தண்டிக்கப்படவில்லை, ஒரு நாள் கூட சிறையில் இருக்கவில்லை. இவ்வாறான அசிங்கங்கள் இந்த நாட்டிலே நடந்த அந்த சம்பவத்துக்கு பிறகு டாக்டர் ஷாபியை அநியாயமாக விமர்சித்து இந்த நாட்டிலே இந்த நாட்டுக்கு எவ்வளவு சேவைகளை செய்த அத்தனை முஸ்லிம் டாக்டர்களையும் சந்தேக பார்வையிலே பார்க்கின்ற கேவலத்தை இந்த பாராளுமன்ற உறுப்பினர்கள் செய்தார்கள், இந்த நாட்டிலே செய்தீர்கள் அரசியல் லாபத்துக்காக. இன்று வரை 2 உங்களுடைய ஆட்சி ஒன்று அதை நிரூபிக்க முடிந்ததா என்று நான் கேட்கிறேன். ஹிஜாஸ் ஹிஸ்புல்லா லாயர், ஒரு பிரபலமான சட்ட ஞானி, அவர் 22 மாசங்கள் வைத்து ஒவ்வொரு நாளும் தரணையிலும் இருவிலும் நீங்கள் பொய்யை பொலிஸ்மா அதிபரும் ஊடக பேச்சாளர்களும் சொல்லி வந்தீர்களே, 22 மாசங்களுக்கு பிறகு அவரை விடுதலை செய்து இன்று வரை அவரை குற்றவாளியாக நிரூபித்திருக்கிறீர்களா என்று நான் கேட்கிறேன். ஆசாத் சாலியை நீங்கள் சிறையிலே கொண்டு போய் அடைத்தீர்களே, கேஸ் போட்டீர்கள், அதிசோதனாவை போட்ட பிறகு நிதாஸ் கொட்ட நிதாஸ் அவருக்கு கிடைத்தது நீதிமன்றத்திலே. இவ்வாறுதான் இந்த பயங்கரவாத பாஸ்கு சம்பவத்தை நீங்கள் அரசியலுக்காக பயன்படுத்தினீர்கள். எனவே தயவு செய்து இனியும் இந்த பாவத்தை செய்யாதீர்கள், உங்களுடைய பரம்பரையும் இந்த துன்பத்தை எதிர்காலத்தில் அனுபவிப்பார்கள் என்பதை எச்சரிக்கையோடு இந்த பாராளுமன்றத்திலே நான் சொல்கின்றேன்.
கௌரவ உறுப்பினர், இன்னும் 2
டைம் இருக்கு, நிறைய பேர் எங்கடையில நான் எடுத்தாரே கொஞ்சம் தான், நான் என்ன பாதிக்கப்பட்டேன், என்னை நடிச்சாமம் இந்திய ரமலான் மாதத்திலே நான் நோன்பு நோட்பதற்காக படுத்துக் கொண்டிருந்த பொழுது, என்னுடைய பச்சிலம் குழந்தைகள் வீட்டில் இருக்கின்ற பொழுது, என்னுடைய படுக்க அறைக்குள் சிஐடியினர் நுழைந்து இரவோடு இரவாக என்னை அழைத்து சென்ற பொழுது நான் கேட்டேன், நான் என்ன தவறு செய்தேன் என்று கேட்டேன். அதை சொல்ல முடியாது, வாருங்கள் என்று அழைத்துக் கொண்டு போய் 6 இந்த பாராளுமன்ற உறுப்பினராக இருக்கின்ற என்னை பயங்கரவாத தடைச்சட்டத்திற்கு கீழே அடைத்து வைத்தீர்களே, தொழுவதற்கு ஒழு செய்வதற்கு இடம் தரவில்லை, படுப்பதற்கு 15
நாட்கள் எனக்கு பாய் தரவில்லை, ஒரு தலையணை தரவில்லை. ஒரு பாராளுமன்ற உறுப்பினராக இருந்து கொண்டு நான் சொன்னேன், இரவு தொழுகை தொழ வேண்டும், 6 மணிக்கு என்னை மூடுகிறீர்கள், அடுத்த நாள் 6 மணிக்கு தொடர்ந்து எழுப்பு என்னுடைய காமரையில் இருந்து என்னை அடைப்பை விடுவிக்கிறீர்கள், என்னுடைய பூட்டை அதாவது அதுவரை என்னை அழைத்து வைக்கிறீர்கள். மஹ்ரிப் தொழ முடியவில்லை, இஷா தொழ முடியவில்லை, தஹஜ்ஜத் தொழ முடியவில்லை, சுபஹு தொழ முடியவில்லை. ஏன் எனக்கு என்னுடைய காமரையை திறந்து வையுங்கள் என்று நான் கெஞ்சினேன். நான் விடுதலையாகும் வரை என்னுடைய அறையை 6 மணி இரவுக்கு அடைத்து அதிகாலை 6 மணி வரை டாய்லெட்டுக்கு போக முடியாது, மலசலம் கழிக்க முடியாது, அந்த டாய்லெட் இல்லாத அந்த காமரையிலே தான் என்னுடைய காலத்தை நான் கழித்தேன். அவ்வாறு இருக்கின்ற பொழுது என்னுடைய கட்சியுடைய பாராளுமன்ற உறுப்பினர்கள் கோட்டாவே ராஜபக்சே இந்த நாட்டுக்கு சரியில்லாதவர், இந்த நாட்டை குட்டி சோறாக்கி விடுவார், இந்த நாடு நாசமடைந்து விடும், இந்த நாடு இனவாதத்தால் மூலதனம் இனவாத மூலதனத்தினால் வருகிறார், எனவே அவருக்கு வாக்களிக்க வேண்டாம், எங்களுக்கு வாக்களியுங்கள் என்றுதான் அகில இலங்கை மக்கள் காங்கிரஸ் கட்சி தலைவர் நான் உட்பட முஷர்ரபாக இருக்கலாம், இஷாக் ரஹ்மானாக இருக்கலாம், அதே போல என்னுடைய கட்சியை சேர்ந்த அலி சப்ரி ரஹீமாக இருக்கலாம், மக்களிடத்திலே நாங்கள் சொல்லி வாக்கு கேட்டு வந்தவர்கள். அவ்வாறான என்னுடைய கட்சிக்காரர்களை 20க்கு வாக்களிப்பதற்காக நான் சிறையில் இருந்த பொழுது அவர்களை நீங்கள் பயன்படுத்திக் கொண்டீர்கள். அதன் பிறகு இப்பொழுது நான் பார்க்கிறேன், வெக்கம் இல்லாமல் என்னுடைய கட்சிக்காரர்கள் அழைத்து அமைச்சு பதவிகளை கொடுக்கிறீர்கள். ஒரு காலத்திலே அதாவது அவர்களும் வெக்கம் இல்லாமல் அந்த அமைச்சு பதவியை வந்து பெறுகிறார்கள். ஏன்? மக்களிடத்திலே சொன்னார்கள், இந்த கோட்டா ஆகாதவர்கள் என்று சொல்லித்தான் வாக்களை பெற்றவர்கள். இன்று எங்களுடைய கட்சிக்கு வாக்களித்த மக்களிடத்திலே நான் மன்னிப்பு கேட்கின்றேன். இவ்வாறான கயவர்களுக்கு நீங்கள் என்னை நம்பி எனது கட்சியை நம்பி சமூகத்தை நம்பி வாக்களித்தீர்களே, உங்களிடத்தில் நான் மன்னிப்பு கேட்கிறேன், அவர்களை நான் அல்லாஹ்விடத்தில் ஒப்படைக்கிறேன்.
நிறைவு
செய்யுங்கள். சொல்லி எடுத்தாரன் எனவே அவ்வாறான ஒரு நிலையிலே இந்த நாடு இருக்கிறது. எனவே அந்த வகையிலே இன்று மிக மோசமான நிலை இந்த நாட்டில் இருக்கிறது. நான் நீதிபதி சட்டம் அதிபருக்கு சொல்கிறேன், இந்த பாஸ்கு காரணத்தினால் பொய்யாக அடைக்கப்பட்டிருக்கின்ற 300க்கு மேற்பட்டவர்களை உடனடியாக நீங்கள் விடுதலை செய்ய வேண்டும், இல்லையேல் அவர்களுக்கு எதிராக நீங்கள் வழக்கு தொடர வேண்டும். இன்று வரை எனக்கு ஒரு வருடம் என்னை கைது செய்து இன்று வரை நீங்கள் எனக்கு வழக்கு தொடரவில்லை, ஆனால் என்னை விடுதலை செய்யவும் இல்லை. எனவே இவ்வாறான தொடர் அநியாயத்தை செய்யாதீர்கள். ஒரு பாராளுமன்ற உறுப்பினருக்கே ஒரு கட்சியுடைய தலைவருக்கே இந்த நிலைமை என்றால், அதே போல அநியாயமாக பெண்கள் கூட இன்னும் சிறையிலே வாடுகிறார்கள், அவர்களுக்கு நியாயம் கொடுங்கள். அதே போல உண்மையான குற்றவாளிகளை கண்டித்து அதிகபட்ச தண்டனையும் பெற்றுக் கொடுங்கள் என்று இந்த உயர் சபையிலே கேட்கின்றேன். இன்று உங்களுக்கு தெரியும், ரம்புக்கலையிலே நடந்த சம்பவத்திலே சமிந்த லக்ஷான் என்கின்ற வாலிபர் அநியாயமாக போலீசாரால் திட்டமிட்டு கொல்லப்பட்டார். இது அரச பயங்கரவாதம். இந்த அரச பயங்கரவாதத்தை இந்த சமிந்த லக்ஷானுடைய கொலையை வன்மையாக நானும் எனது கட்சியும் நாங்கள் இந்த உயர் சபையிலே கண்டிக்கிறோம். அந்த குடும்பத்துக்கு எங்களுடைய ஆழ்ந்த அனுதாபத்தை தெரிவிக்கிறோம். இவ்வாறான காடைத்தனமான வேலைகளை போலீசார் நிறுத்த வேண்டும், போலீசார் விளங்கிக் கொள்ள வேண்டும். 30 ரூபாய் நான் அமைச்சராக இருக்கின்ற பொழுது 2 வருஷத்துக்கு முன்னிருந்த பான்
30 ரூபாய் நிறைவு செய்யுங்கள்.
130 ரூபாய் 80 ரூபாயாக இருந்த அரிசி இன்று 200 ரூபாய், 70 ரூபாயாக இருந்த கோதுமை மா 220 ரூபாய், இவ்வாறு ஒரு வாரத்தில் பான் 30 இன்று 130 ரூபாய், இன்று அரிசி நான் இருக்கின்ற பொழுது 80 ரூபாய் இன்று 200 ரூபாய், இது தேங்காய் எல்லாமே விலை, பருப்பு 145 ரூபாய் கொடுத்தோம் இன்று 485 ரூபாய், மக்களால் வாழ முடியாது. கேஸுக்கு போலிங், மில்க் பவுடருக்கு போலிங், அதே போல டீசலுக்கு போலிங், இன்று எல்லாவற்றுக்கும் போலிங். சாப்பிட முடியாமல் பிள்ளைகள் கதறுகின்ற பொழுது தாய்மார் தந்தைமார் பாதையிலே வந்து ஆர்ப்பாட்டம் செய்கிறார்கள், இளைஞர்கள் நியாயம் கேட்கிறார்கள். அவ்வாறானவர்களை வதைக்காதீர்கள், கொள்ளாதீர்கள், அடிக்காதீர்கள், அநியாயம் செய்யாதீர்கள். அவர்களுடைய நியாயமான கோரிக்கைகளை ஏற்று கோட்டாபே ராஜபக்ச அவர்கள் உங்களுடைய கதிரையில் இருந்து அற்ப சொற்ப லாபத்துக்காக தொடர்ந்து அமராமல் உடனடியாக விலகி இந்த நாட்டிலே ஒரு ஜனநாயகம், மக்கள் விரும்பக்கூடிய, அதிகபட்ச மக்கள் விரும்பக்கூடிய ஒரு நல்ல ஆட்சிக்காக இட தான் கொடுங்கள் என்று கேட்பதோடு பாதையிலே பாடுபடுகின்ற போராடுகின்ற இளைஞர்களுடைய உடன்படுகிறோம், உங்களுக்கு எங்களுடைய பூரண ஆதரவை தருகிறோம் என்று கூறிக்கொண்டு இந்த அரசாங்கம் வந்த பிறகு எங்களுடைய மையத்தை போட்டு நீங்கள் எரித்தீர்கள். கோவிட்டிலே மரணித்தவர்களுக்கு நாங்கள் கெஞ்சினோம், மன்றாடினோம், எங்களை மரணித்த பிறகு எரிப்பது என்பது உயிரோடு எரிப்பதை விட மோசமானது என்று கெஞ்சினோம். கோட்டாவே ஜனாதிபதியிலே கெஞ்சினோம், ஏழைகளிடத்தில் கெஞ்சினோம். நீங்கள் செவிடர் போல அடாத்துக்கு இருந்தீர்கள், வன் கன்றி வன்லோ என்று ஒன்றை கொண்டு வந்தீர்கள். இந்த நாட்டிலே மிக மோசமான மதகுருவை அதற்கு தலைவராக போட்டீர்கள். அவர்தான் இந்த இனவாத செயல்கள் இந்த நாட்டிலே அதிகமாக நடப்பதற்கு காரணமானவர். அவரை நியமித்து எங்களுடைய சமூகத்தை பயமுறுத்தினீர்கள். எனவே இவ்வாறு தொடர்ந்து நீங்கள் அநியாயங்களை ஐஎம்எஃப்க்கு போங்கள் என்று சொன்னோம், கேட்கவில்லை. போக மாட்டோம் என்று சொன்னீர்கள். பசலையை வழங்குங்கள் என்று சொன்னோம், பசலையை நான் வரம் தரமாட்டேன் என்று சொன்னீர்கள். 20 லட்சம் குடும்பங்கள், விவசாய குடும்பங்கள் பட்டினியில் சாகிறார்கள். இப்பொழுதுதான் உங்களுக்கு கண் திறந்திருக்கிறது, உங்களுக்கு தெளிவு வந்திருக்கிறது, இப்பொழுது தவறு என்று சொல்லுகிறீர்கள். அவ்வளவு தவறையும் செய்து மக்களை எல்லாம் பாதையிலே இன்று பசியிலே தவிக்கின்ற நிலை இந்த நாட்டிலே கொண்டு வந்து, பஞ்சத்தை கொண்டு வந்து, வாழ முடியாத நிலை இந்த நாட்டிலே கொண்டு வந்து, இன்று மக்கள் கோட்டா கோ ஹோம் என்று சொல்லுகின்ற நிலை வந்த பிறகு இப்பொழுதுதான் நான் தவறு செய்தேன் என்று சொல்கிறீர்கள் என்றால் உங்களை போன்ற ஒரு இரக்கம் இல்லாதவர் நாட்டிலே இல்லை என்று தான் சொல்ல வேண்டும். உலகத்திலே எந்த ஒரு தலைவருக்கும் இவ்வளவு கேவலம் வரவில்லை. எனவே நீங்கள் ஒரு நாட்டிலே வாழ்கின்ற 22 மில்லியன் மக்களுடைய மீது இரக்கம் இருந்தால் நீங்கள் உடனடியாக உங்களுடைய பதவியிலிருந்து விலகி இந்த நாட்டிலே நிம்மதியை, பசி இல்லாத தந்தையை, இந்த நாடு எல்லோரும் ஒற்றுமையாக வாழ்கின்ற ஒரு நிலையை உருவாக்குவதற்கு நீங்கள் உதவி செய்ய வேண்டும் என்று கேட்டு விடைபெறுகிறேன். நன்றி.
தேங்க்யூ. ஆனரபிள் ஜெயரத்னேரா.
முழுசு நோபவன கரு மந்திரி துமணி, மீட்டர் வாரச துணக்கட்ட பேர எத்தி வச்ச பாசு பிரகாரி மியகிய எம பிரிசாத், விரோத்தா வியாபாரி ராமுக்கணதி மிகிய தருண சகோதரியாகிய அபாவி பிலிபந்தவ, சாட்சிய சங்கவேக கலக்கர் நாத்தரே அப்பி அது ரட்டக் விதியட மங்கித்தானே முழுச்சின போன கரு மந்துமணி வரப்பத்தல ஆர்த்திக் அற்புதையகிட்ட தள்ளு வச்ச வகவானுவாக் மீ ஆர்த்திக் அற்புதைய பிலிபந்தவ தீர்கவசின் சாகச்சா நொகலாத் மே பகுகிய ரஜேவால் கீபேம கிசிது வகை விபாகியாக நத்துவ லபாகத் நயமுதல் பிரதிபலையாக அப்படி மே தத்தை அது உத்கத கரல தீயனவா இனிசா மாம ஹிதான்னே மே பக்ஷ விபக்ஷ சீர்தினாக வகைக்கு மக்தியனவா மிரட்டே ஜனதாவாத போலிங் உள்ள பய விசியாத்திர கதக்கரண மே தத்தை துல ஓங்கே ஏ ஆர்த்திக தத்துவம் சமனே கரலா ஓ நவத்த நிவஸ்கர அபிடத் கிரீமட்ட மே உத்தரித்தர பார்லிமேந்து வகைக்கு மக்தியனவா பார்லிமேந்து மே சிதி தாமியத்தைக்கு கத்தாம பகுகிய பார்லிமேந்து சசிவாரியாத் மே சத்திய சசிவாரியாத் கத்தோத் மங்கிதான்னே அர கோல் பேஸ் பிட்டிய இன்ன ஜனதாவாத் மகாபாரி போலிங்கல இன்ன ஜனதாவாத் பார்லிமேந்து அபிமே தேசிய விசிப்பஸ்தினா ஏகாபத்த கிரண கியன கதா பிலிபந்தவ ஓம் கிசும கெனக் சாயமிகிட பத்து என்னே மட மதக்கெனவா மேரட்டே வியசினியான் நோல்டா பத்தைச் அவஸ்தாவல பக்ஷ விபக்ஷ நாயக்கிங் எக்கட எக்கத்து வெலா இதா காத்த தீந்து தீர்ன பிலிபந்தவ 1970 அப்ரேல் 5 அவிகத்த ஜனதாமித்தி பெருமுனே தருண பிரிஸ் வெள்ளவாய் பொலிசியட்ட பாரதீலா ஏ மகஜனதாவ தோரா பத்கரகத்து ஆண்டுவட்ட பாரதினக்கொட்ட ஏவகட்ட விபக்ஷ நாயக்க ஜே ஆ ஜெயவர்தன மெத்துமாத் ஏவகட்ட அக்ரமாத்திய சிறிமாவ பண்டார நாயக்க மெத்தினியாத் ஏ சித்தி அதிவச்ச வஹாம மங்கிதான்னே ஏவகட்ட விபக்ஷ நாயக்க வரையா ஜே ஆர் ஜெயவர்தன சீமதானன் மெத்தினிய பதிஞ்சியல ஹிட்டு ரோஸ்மீட் பெதிசிட அவில்லா மே அவிகத்த மே தருணியம் மே கட்டையுத்த மெடப அத்தலா ஓ நேரத்தை புனருத்தாபனை கரண் கோமதி கீன காரணிகான பக்ஷ விபக்ஷ மே நாயக்கு இதா கதா கிருவா மங்கித்தனை அது இதாம் ஆவாசனாவன் தத்யா பகுகிய சசிவாரியாத் மே சத்தியாத் அப்படி எக்கினி காட்ட என அண்டகே ஹுவா மிசாக்
බැනන ගහගත්ත මිසක් එකිනෙකාට චෝදනා කිරුවා මිසක් මේ ප්‍රශ්නයට හැබැයි පිළිතුරක් සපයන්න මං හිතන්නේ මේ දෙපාර්ශවයේම සමර්ථ වුණාද කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා මුල සෝබෝන ගරු මන්ත්‍රීතුමනි දැන් අපි වහ වහ ලහිලයියේ මේ ප්‍රශ්නෙට විසඳුමක් හොයන්නට ඕන. මට මතකයි ජනාධිපතිතුමා ගරු අග්‍රාමාත්‍යතුමා ගරු විපක්ෂ නායකතුමා කියනවා ආණ්ඩුක්‍රම ප්‍රසංස්කරණයක් වහවා අවශ්‍යයි ඒ සඳහා ඔවුන්ගේ කැමැත්තෙන් අත්වේ පළ කරනවායි කියලා. පෞගිය දවස්වල මං හිතන්නේ මේ සභාවෙත් ඔවුන් කරුණු මතු කෙරුවා. එහෙමනම් 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ සංශෝධන සහිතව 21ක් බවට පරිවර්තනය කරන්නට අද මං හිතන්නේ දවස උදා වෙලා තියෙනවා. ඒ වගේම අද ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට ගිය අපේ මුදල් ඇමතිවරුන්ට මහ බැංකුවේ නියෝජිතයන්ට ඔවුන්ගේ උපදේශය වෙලා තියෙන්නේ දේශපාලන ස්ථාවරයක් මේ රටේ ගොඩනගන්නයි කියන එක. එහෙනම් මේ රටේ මිනිස්සුන්ට තුන් වේල කණ්ඩ දීලා ඒ මිනිස්සුන්ගේ දැවෙන ප්‍රශ්න ටික විසඳන්න මං හිතන්නේ දේශපාලන වශයෙන් අපි එකිනෙකාට ඇඟිලි දික් කරුවට ඔවුන්ගේ බඩකට පිරෙන්නේ නැහැ. ඔවුන්ගේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හම්බෙන්නේ නැහැ. ගෑස් ඉන්ධන බෙහෙත් හම්බෙන්නේ නැහැ. එහෙමනම් මේකට වැඩපිල්ලක් හැදීම තමයි
ගරු මන්ත්‍රීතුමා තව විනාඩියක් තියෙනවා.
වගේ කීම වෙන්නේ ගරු මිනිස්සුන වුණ මන්ත්‍රීතුමනි ඒ නිසා මේ කාර්ය සඳහා මම ඊටම ගෞරවයෙන් ආරාධනා කරනවා මේ පක්ෂ විපක්ෂ දෙපාර්ශවයටම මේ ප්‍රාථමික ප්‍රශ්න ගැටළු පැත්තකින් තියලා අද මේ දැවෙන ප්‍රශ්නෙට විසඳුමක් හොයන්නට අපි සියලු දෙනා මේකට එකතු වෙමු කියලා. ඒ වගේම මම මේ අවස්ථාවේ මතක් කරන්න ඕන
කෙටියෙන් අවසන් කරන්න
මේ මැතිවරණයකට යන්නට යම් යම් යුදවි අදහස් ප්‍රකාශ කරුවත් මේ ජනතාව නොසසුන් වෙච්ච වෙලාවේ මැතිවරණයක් තිබ්බොත් වෙන්නේ මං හිතන්නේ මේ පාර්ලිමේන්තුවටත් ආතබුත නැති මිනිස්සු තමයි මේ පාර්ලිමේන්තුවට තේරිපත් වෙන්නේ සංසුන් මනසක් තියෙන ඡන්දදායකවද අපේ රටේ නැහැ. ඒ නිසා වර්ෂයකට අපි මේ රජය එකට එකතු වෙලා පක්ෂ විපක්ෂ සියලුම පක්ෂයකට එකතු වෙලා අන්තර්වාර පාලනයක් හදලා අපි මේක සංසුන් කරලා වර්ෂයක් අවසානයේ වර්ෂයක් ඉක්ම ගිය තැන පාර්ලිමේන්තු මැතිවරණයක් තියලා ජනතාව කැමති රජයක් පිහිටව ගන්නට මේ රටේ ඡන්දදායකයන්ට අවස්ථාවක් දීම තමයි මම හිතන්නේ ඥානාංගිත සහ
බුද්ධිමත් අවසන් කරන්න ගරු මන්ත්‍රීතුමා.
මම මේ අවස්ථාවේ සිහිපත් කරමින් මුලසන ඔබ ගරු මන්ත්‍රීතුමනි ඔබට බොහොම ස්තුතිවන්ත වෙනවා.
ස්තුතියි. ගෞරව සිවි විග්නේශ්වරන් ஏழு நிமிடங்கள் இருக்கின்றது.
Honorable Chairman, we live in momentous times. For the first time, our people, most especially our youngsters, are beginning to realize the humanity of our people wherever resident on this island. They are beginning to realize that the Tamils are not terrorists but human beings. They are beginning to realize that the Muslims are not extremists but human beings. They are beginning to realize that the upcountry Tamils are asking for an increase in their daily wages because they are human beings. That the Catholics are not anti-Buddhists but human beings. They are beginning to realize that scheming politicians and their backboneless, slavish, corrupt officials in order to keep themselves in power and to cover up their dishonest behavior and the robbing of their assets of the country have been setting one community against the other, one linguistic group against the others, one religious group against the others and so on, all in the name of religion and patriotism. They had deliberately distorted history, not willing to share the true facts of history with the people at large. They had lied to the extended Sri Lankan community about their real economic situation, which has today bordered on bankruptcy. You would remember my maiden speech in Parliament on the 20th of August 2020. I referred to a popular Sinhala saying among villagers, Kala Kala De Pala Pala De. What you sow, you reap. It is as simple as that. If you sow manioc, you could not harvest paddy and vice versa. Politicians are paying for their sins and the people for their stupidity. It was made out that the minorities were planning and plotting to exterminate Sinhala Buddhists and the people believed this canard and voted in large numbers for their God-sent deliverer and his parties. Now they realize that they had been taken for a ride. Goldface Green reverberates with their anger and anguish. But this is the time for reflection of our past and reassessment of our present in order to ensure the future will not destroy all of us.
We cannot allow our emotions to govern us at this time. We cannot allow our anger to take control and make us act rashly. When taking our steps, we should tread with caution. No doubt there are anachronisms among our midst. They have been identified and exposed. They need to go. But what's next if they go? Could the country be stable? Could we all agree on a smooth transfer of powers from the individual to the many, from an executive presidency to a parliamentary democracy? Even if we do, what strategies are there to reverse our downward trend economically and politically? I am glad the government, even at this late hour, has shown an inclusiveness in appointing the experts to advise them on the economic front. This inclusiveness was hitherto missing. There is some concern shown in the South with regard to the relative calmness shown by the Tamil-speaking people of the North and East. This should be understandable. For nearly 30 years, the Tamil-speaking community had to face continuously in the North and East the sorry plight that all communities are undergoing today. It was in fact worse, with no fuel, no electricity, no medicines, essential commodities in short supply and sometimes banned in their areas. They had to grapple with the wrath of the military who were bombing their areas intermittently, if not continuously. They were all terrorists in the eyes of the South, thanks to the effective conditioning carried out by our politicians. They were not human. After April 21st, 2020, and today is April 21st, Easter Sunday, the Muslims were all extremists. Thanks to the effective camouflaging undertaken by the powers who were behind it, the Muslims were not human. My brother, a little while ago, said about 300 people still in prison on that because of that incident. All our upcountry Tamil brethren who had toiled hard for the economic betterment of this country from pre-independence days were called saboteurs who were asking for too much, like David Copperfield. A mere 1,000 rupees increase in their wages was looked upon by a large majority of our people as almost sacrilege, and the upcountry Tamils were not human. Thanks to our youngsters, they arbitrarily created watertight compartments amidst our multi-ethnic, multilingual and multi-religious people have now begun to crumble at the gold-faced green. There is greater awareness now among the Sinhalese of the plight so far of the Tamils of the North.
Honourable Member, you have 2 more minutes.
And upcountry, as well as the Muslims in the yesteryears. It is their erstwhile suffering so far that has brought on this impasse, say, many Buddhists who understood the Buddha's teachings. Tamil-speaking are not sure if the enlightenment that has engulfed our majority community, especially the youth among them, would be a permanent or temporary feature. If fuel is available tomorrow, electricity ceases to be cut, medicines are not in short supply, and food items come back to the retail shops, would we slide back to our old beliefs? Is the question that is asked. Let me say, would the Tamil-speaking again become non-humans in their assessment? No wonder the North and East are today relatively calm, because any regime change in the South is not going to bring them the desired political, economic, nor social regeneration. So far, our Sinhala Buddhist leaders have strayed away from humanistic considerations from the time of so-called independence in 1948 in dealing with the needs and aspirations of the Tamil-speaking people. Would there be a change in the perception among the majority community hereafter? If so, our Tamil diaspora could come to the aid of Sri Lanka. There is no doubt that the powers that be in the South since around 1956 have seen to it that the North does not prosper economically. Due to lack of time, I will not go into details which I am possessed with. But the fact remains that our areas have not been allowed to develop. The question foremost in the minds of the Tamils is whether the adversity faced by the Tamils today might improve the lot of the North in the near future. Our Tamils, both local and diaspora, are prepared to get involved in the resuscitation of the country's finances if our political and social aspirations are met by the central government.
We are not asking for separation. Honourable Member, please wind up.
Just one more minute. We are not asking for separation. We are only asking that the North and East be recognised as the Indo-Sri Lankan agreement says as historical habitation of the Tamils, and since the Tamils constitute a people in terms of Article 1, Part 1 of the International Covenant on Civil and Political Rights, that we be recognized to the right of self-determination as per that article, and we be allowed to freely determine our political status and freely pursue our economic, social and cultural development unhampered by others. By an internationally conducted referendum, the democratic aspirations of the Tamil-speaking people of the North and East
Honorable,
could be ascertained. I'm finishing, sir. I'm finishing. Hoping our adversity might wake the eyes of our detractors in the near future, let me end this short speech. Thank you, sir.
Thank you very much.